Peace.
බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද මොනවද දේශනා කරන්නේ? 아무තෙන් චතුරාර්ය සත්‍ය නේද? ඈ? මම ලියන්න නම් කෙටියෙන් ලියන්නේ හතරක් තියෙනවා. දුක, සමුදය, නිරෝධය, යකුත් කියන්න පුළුවන් දන්නේ මාර්ගය. සෑහෙන කාලෙකින් සිංහල ලියන. එතකොට දුක කෙටියෙන් කිව්වොත් දුක කියන එක කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධ. හරි. මේ පංච උපාදාන කියන්නේ මොනවාද? සාමාන්‍ය සත්‍යයට ඉන්නේ මෙතන නේද? සාමාන්‍ය කෙනා ඉන්නේ දුක කියන්නේ පුතක් යන්නේ. සසර යන සත්‍යය ඉන්නේ මෙතන. දුක තියනවා නම් එතන අනිහාරෙන් සමුදයක් තියෙනවා නේද? දුක හටගන්න හේතුව. දුක තියනවා නම් දුක හටගන්න හේතුවක් තියෙන්නේ එකයි. මේ එතකොට මේ දෙක ඉන්නේ ධමයක් අහලා අවබෝධ කරගත්තු කෙනෙකුට විතරයි. නේද? බුදු ධමයක් අහපු නැති කෙනෙකුට මේ Nirodha Margi කියන ඒවා යෙදෙන්නේ නැහැ. නේද? එතකොට සාමාන්‍ය සත්වයා ඉන්නේ මෙතන. දුකයි සමුදයයි. ඒක පිට ගන්නවනේ නේද? එතකොට මේ දුක කියන එක පංච උපාදානස්කන්ධය, ඒක මේ පහ. එහෙනම් සාමාන්‍ය සත්‍යය ඉන්නේ මේ පහේ. දහමක් අහලා නැති අයට මේ පහ තියෙනවා. නේද? මේ පහ කොහෙද හටගන්නේ? කොතනද? කොයි වෙලාවේද? පංච උපාදානස්කන්ධ තියෙන්නේ කොහෙද? නැත්නම් කොයි වෙලාවේද හටගන්නේ? ආයතනයක් වැඩ කරන සලායතනය නේද? ඔව්. එතකොට මේ සලායතන ආයතන හයයි පිනිකන් පොඩ්ඩක් මතක් වෙන්නේ කනනාසය ශරීරේ කොහමද නේද? මනසක් තියෙනවා. ඒක හිතා ගන්නකො පහක් අඳින්න පුළුවන් මනස අඳින්න විදිහක් නෙමෙයි. ඇයි? ඔව් මනස පේන්නේ. ඇහැට අහු වෙන එකක් නෙමෙයි මනස. ඉතින් කොහොමද අඳින්නේ? නේද? එහෙනම් නාම ධර්මය රූපය නෙමෙයි, රූප විතරනේ පේන්නේ. මොකද රූප ටික අඳින්න පුළුවන්. නාම මනස අඳින්න බෑ. නේද? එහෙම දැනුමක් තියෙනවා. එතකොට මේ ආයතනයක් වැඩ කරනකොට තමයි උපාදාන ස්කන්ධ හැදෙන්නේ. එකක් පැහැදිලි නේ. දැන් බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ චතුරාර්ය සත්‍යයෙන් කුමක් සඳහාද? දුක නැති කරන්න. දුකෙන් මිදෙන්න මේ ධර්මයේ දේශනා කරන්නේ නේද? එතකොට දැන් දුක කියන්නේ මේ ටිකනම් ධර්මයේ තියෙන්නේ මොකටද? මේ ටිකෙන් මිදෙන්න. නේද? දුක කියන්නේ මේ ටිකනම් බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ දුකෙන් මිදෙන්න නම්. නේද? එහෙනම් මුළු ධර්මයේම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධෙන් මිදෙන්න නේද? කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුක පොඩි පොඩි පැහැදිලි හින්දා මම ඒවා ගත්තේ නැහැ. මම ගැඹුරින් කතා කරන්නේ. ඔයගොල්ලෝ ඒක දන්නවනේ. නේද? ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි, මරණ, ශෝක. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ ලැබීම. ඕවා ඇත්තටම ඒවා ගැඹුරක් නෙමෙයි. ඒවා ලෝකෙට ඇති ඕන කෙනෙක්. අපේ හිතම මුස්ලිම් කාරයෙක්ගෙන් ඇහුවත් ওই ටික දුකයි කියලා කියයි. නේද? මුස්ලිම් කෙනෙක්ගෙන් ඇහුවත් ඒ ටික දුකයි කියලා කියයි. මේ මේක දුකයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. දහම දන්නේ නැති කෙනෙකුට මේක දුකයි කියලා දන්නේ නැහැ. ඒකයි බුදු කෙනෙක් පෙන්වන දහම මෙතන තියෙන පංච උපාදානස්කන්ධය. ලෙඩ වෙන එක දුකයි කියන එක සතෙක් වුණත් දන්නේ. හරි? නේද? එතකොට මේ ලෝකෙට අයිති දුකකුත් තියෙනවා. ලෝකෝත්තර දර්ශනය කියන්නේ ලෝකෙ ඉක්මවා යන මට්ටමේ දර්ශනයක තියෙන්නේ නේ. හරි? මේ කතා කරන්නේ ලෝකෝත්තර දර්ශනයට යන්නේ කොහොමද? සාමාන්‍ය මට්ටම ඉතින් ඔයගොල්ලෝ දන්නා හින්දා මම මේක ඔච්චර කතා කරන්නේ අපිට වැදගත් වෙන්නේ එතනින් ලෝකෝත්තර දැක්මට යන හැටි. ඒතර ඒකට අදාළ මේක. ඒතර මේක හරිනේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වහම ඔක්කොම දුක අයිති පංච උපාදානස්කන්ධිට. ඒක පිළිගන්නවනේ. එතකොට දැන් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ එහෙනම් මෙන්න මේකෙන් මිදෙන්න. මේවා ඉක්මවා යන. මේවට අහු වුණොත් දුකයි. නේ? හැබැයි සාමාන්‍ය සත්වයා ඉන්නේ මේ පහේ. සාමාන්‍ය සත්වයා ඉන්නේ මේ පහේ. බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ මේ පහෙන් මිදෙන්න, ඉක්මවා යන. නේ? දැන් මුළු ධර්මයේම තියෙන්නේ ඔය සඳහා. මුළු ත්‍රිපිටකේම තියෙන්නේ මෙන්න මේ පහෙන් මිදෙන්න. කිව්වත් හරියද? මේ පහ දුක නෑ. මුළු බුදුදහමම අවශ්‍ය වෙන්නේ මේ පහෙන් මිදෙන්න. වෙන දෙයකට නෙවෙයි. නේද? මොන දේවල් කතා කළත් අන්තිමට එන්නකොට මේ දුකෙන් මිදෙන්න නිවන සඳහානේ. නිවන කියන්නේ දුක ඉතුරු නැතුව නැති වෙන්න ඕන. ඒක ලෝකදී ඉන්න
පිට නෑ නේද?
කොච්චර මොනවා දේශනා කළත් මේ සඳහානේ දේශනා කරන්නේ. එහෙනම් බලන්න ඕනේ දැන් මේ ටික දුක නම් හරි. ඇයි බුදු කෙනෙක් ওই ටික ගැන දේශනා කරන්න ඕන සාමාන්‍ය කෙනා ඔක දන්නේ නැති හින්දා? නෑ. දන්නව නම් අමුතුවෙන් දේශනා කරන්න ඕනේ නෑ ඉතින්. සාමාන්‍ය සත්‍යයා පුතඥයක් කියන මේ ටික ගැන අවබෝධයක් නැති හින්දා. නෑ. බුදු කෙනෙක්ම ඔක දේශනා කරනවා. ඒකට සාමාන්‍ය සත්‍යයා ඉන්නේ මේ පහේ. එහෙනම් ඔය මුළු ධර්මෙම තියෙන්නේ ඔය බැලුවොත් පෙයි මේ පහ ගැන විස්තර කරලා රූපය ගැන මහා විස්තරයක් තියෙනවා. රූපේ කිව්වොත් එක උදාහරණයක් ගත්තොත් ශරීරය ගත්තොත් ඕක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ශරීරය ගැන බලන්න කියලා නේද? මේක දෙක ස්කුණුකෙන් හැදිලා තියෙන්නේ නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ නැත්නම් අර රූප කලාප වලින් හැදිලා තියෙන්නේ ඕවත් ඇති වෙනව නැති වෙනව කොමල මිනිහක් විදිහට බලන්න නැත්නම් ශරීරයේ එක එක අවස්ථා බලන්න නේද? ඒ සේරම තියෙන්නේ මේ රූපේ ගැන අවබෝධයක් ගන්න. හරි. රූපේ ගැන කිප ගොඩාක් තියෙනවා.
ඊළඟට මේ ටික එන්නේ මේ ටිකට කියනවා නාම හරි චෛතසික හරි ඈ මේකට කියනවා චිත්තය කියලා නේද? සිත චිත්ත චෛතසික රූප
ඔය ටික තමයි මුළු අභිධර්මයේම තියෙන්නේ. ඔය ටික සූත්‍ර වල ගත්තත් එකින් ඕකම තමයි තියෙන්නේ. අමුතු දෙයක් නෙමෙයි. මේවා ගැන විස්තර ටික තියෙනවා. ඇයි විස්තර කරන්නේ? නෝක අපිට වැදගත්. මේකෙන් මේක කියන්නේ දුක. ඒක දුකෙන් මිදෙන විදිහක් මේ මාර්ගය. මේ ටිකේ ඇත්ත නොදන්න කමටනේ දුක සකස් වෙන්නේ. සමුදයයි දුකයි ඔය දෙකේ ඉන්නේ මේ ටිකේ ඇත්ත නොදන්න කම. ඒතර බුදුහාමුදුරන්ගේ මුළු ධර්මෙම තියෙන්නේ මේ ටිකේ ඇත්ත පෙන්නනවා. හරි මුළු ත්‍රිපිටකයම තියෙන්නේ ඔක නේද? මේ ටික අවබෝධ කරගත්තු දවසට ත්‍රිපිටකේ වැඩක් වෙයිද? වැඩක් වෙන්නේ අවබෝධය නැති තාක් කල්. يعني දුක නැති කරපු දවසට මේවා එකක්වත් නැහැ. දුක තියෙනකම් තමයි අපිට දහම හොයන්නේ. හරි පැහැදිලි නේද? මේ නම් පැත්තකින් අද කියන්නේ එක ටිකක්. කල්පනාවෙන් අහගෙන ඉන්නවා. නිදිමත නැහැ නේ?
නැහැ. එතකොටද මේ ටික ඇති වෙන්නේ ආයතන හයින් කියලා කිව්වා.
ආයතනයක් වැඩ කරනවා.
දැන් මේ ටික පේනවද ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දායි
දුක හටගන්නේ? ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දායි
දුක හටගන්නේ. අපි කෙටියෙන් කිව්වොත් අවිද්‍යාව නිසා නේද? අවිද්‍යාව නිසා නේද මේ ටික ඔක්කොටම එන්නේ?
ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා අවිද්‍යාව දුර්කලොත් එහෙම මෙතන ඉන්නේ නිරෝධය. රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරුවක් නැතුව අශේෂ විරාග නිරෝධය. ශේෂයක් නැතුවම අවිද්‍යාව දුර්කලොත්. ඒකට
අවිද්‍යාවේ ඉන්න හින්දායි මේ ටික තියෙන්නේ.
يعني දුක තියෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්න හින්දා. ඇත්ත ඇති දැනගත්තොත් අවිද්‍යාව දුරු වුණොත් එහෙම මේ ටිකෙන් මිදෙයි. මේ
දැන් අවිද්‍යාව හින්දා මේ ටික සකස් වෙනවා නම් ඇත්ත ඇති හැටි දැනගත්තොත් අවිද්‍යාවේ ඉන්නේ මේglColor දුකේ ඉන්න අය.
දුකයි සමුදයයි.
අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් එහෙම රහත් වුණොත් එහෙම මේ දුක හටගන්න බෑ.
දුක හටගන්න බෑ.
يعني මේ පැත්ත වෙන්නේ නෑ නේද? ඒතර විද්‍යාව පහළ වුණත් මේ පැත්ත හටගන්න විදිහක් නෑ.
හරි. දුක උපදින්න විදිහක් නෑ.
තව විදිහකට කිව්වොත් සමුදේ යෙදෙන්නේ නෑ දුක හටගන්න හේතු.
යෙදෙන්නේ නෑ විද්‍යාව පහළ වුණොත්. එහෙම වෙන්න ඕනනේ. හරි.
එතකොට බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ ඔය පරිවර්තනේ වෙන්නේ. සමුදයයි දුකයි ඉඳලා අවිද්‍යාවෙන් සමුදය හැදෙනවා. අවිද්‍යාව දුරු වුණ දවසට සමුදය යෙදෙන්නේ නැහැ. සමුදය යෙදුන්නේ නැත්නම් දුක සකස් වෙන්නේ නැහැ. ඔක නේද කෙටියෙන් කිව්වොත් තියෙන්නේ. ඔව්. එතකොට
දැන් මේ මට්ටමේදී එහෙනම් මොකද්ද වෙන්න ඕන? දැන් මේ ආයතන 6 වැඩ කරද්දී මේ ටික ඉන්නේ.
ආයතන 6 වැඩ කරද්දී පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ආයතන 6 වැඩ කරද්දී දුක සකස් වෙන්නේ. නේද? ආයතන 6 වැඩ කරද්දී අවිද්‍යාවෙන් කරන ටික හින්දා නේද මේ දුක සකස් වෙන්නේ. එහෙනම් ආයතන 6 වැඩ කරද්දී විද්‍යාව පහළ වුණොත් අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් සිද්ධ වෙන්නේ මොකක්ද? මේකත් දේශනා කරලා තියෙනවා. අපි තියෙන්නේ ක්‍රියා 6යි. දකින්න ඇහෙන් දකින්න එක කනෙන් නම් අහන එක නේද? නාසයෙන් නම් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් නම් රස දැනෙනවා, කයෙන් නම් ස්පර්ශ ලැබෙනවා, හිතෙන් නම් හිතන. ඔක තමයි ලෝකේ තියෙන ඇත්ත. එතකොට ඒක තියෙන්නේ පේනවා, දකින්නවා.
ටිකක් ලියන්න වෙනවා. පේනවා. පේනවා කියන්නේ දකින්නවානේ. පේනවා, ඇහෙනවා, ඇසීම.
දැකීම
මෙතන තියෙනවා. දැකීම. දැකීම, ඇසීම, දැනීම. දැනීම, දැන ගැනීම. දැන් 6 4කට අඩු කළා. මෙතන තියෙනවා 3ක්. දැනීමේ තියෙනවා නාසයෙන් ගඳ සුවඳ දැනෙන එක, රස දැනෙන එක, ස්පර්ශ දැනෙන එක. ආයතන 3ක් තියෙනවා දැනීම තුල. එතකොට ඇහෙන් දැකීම, කණෙන් ඇසීම, නාසය, දිව, කය කියන තුنين දැනීම, හිතෙන් දැනගැනීම, විඥාණයෙන් දැනගන්නවා නේ, මනසෙන්. මේ සිද්ධිය රහතන් වහන්සේටත් පොදුයි, පෘථග්ජනයාටත් පොදුයි. මේ දුකේ ඉන්න කෙනාටත් මේ ක්‍රියාතික වෙනවා. අවිද්‍යාව තිබුණත් තියෙනවා, අවිද්‍යාව නැති උනත් මේ ටික තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ සිද්ධියක් වෙනකොට මේ පහක් හැදෙන එක.
තේරුණා?
මේ සිද්ධියක් වෙනකොට අවිද්‍යාව මුල් කරගෙන මේ ටික සකස් වෙන එක නේද ප්‍රශ්නේ?
දැක්මත් දැකීම කියන එක වෙනකොට දැකීමට අමතරව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් සකස් වෙන එක නේද ප්‍රශ්නේ? ඇසීම වෙනකොට ඇසීමට අමතරව රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් සකස් වෙන එක නේද ප්‍රශ්නේ?
දැනෙනකොට දැනීමට අමතරව මේ අත් ඇති හැටි නොදන්න නිසා මේ පහක් සකස් වෙන එක නේද දුක සකස් වෙනවා කියන්නේ. ඔක නේද ප්‍රශ්න?
ප්‍රශ්න.
ප්‍රශ්නේ තේරුම් ගත්තොත් නිතරේ තේරුණාද ඒක? රහතන් වහන්සේට මෙච්චරන මම අපිට දුක සකස් වෙනවා. දුකෙන් එතර වීම නම් රහත් වීම කියන්නේ නේද? මෙතෙන්දි මේ ටික සකස් වෙන්න බෑනේ. සකස් වුණා දුක. එහෙනම් දුකයි සමුදයයි. කෙරෙන්නේ මේ ක්‍රියා ටික විතරනම් මේ ක්‍රියාවලට අමතරව අපි දුක සකස් කරනවා කියන්නේ මේ ටිකත් සකස් කරනවා කියන්නේ නේ. එතකොට මෙන්න මේ ටික තෝරන්න නේද ඔක්කොම වචන ගොඩක්
තියෙන.
දැනුම ධර්මයේ සීරම තියෙන්නේ මේ ටික කියා දෙන්න නේද? අපි කොච්චර ඉගෙන ගත්තත් ඉගෙන ගන්න මේ සඳහා නේද? මෙතන ඉඳන් මෙතනට එන්නේ. දුකේ ඉඳන් දුක්ඛ නිරෝධයනේ මේ තියෙන්නේ. මෙතන දුක සරස් වෙන්නේ නැහැ. දුක උපදින්නේ නැහැ. නේ? මම මොනවාම හරි ධර්මයක් දැනගත්තා නම් මෙන්න මේ සිද්ධියටයි එන්න ඕනේ. මේක වෙන්නේ නැත්නම් දන්න ධර්මිකුත් නැහැ. දැනගත්තු එකකින් වැඩකුත් නැහැ. මේ සිද්ධිය වෙන්නේ නැත්තම් කොච්චර දැනගත්තත් ඉතින් නිකන් දැනුමක් විතරයි.
වාගේ වැඩ කරපම් දැනගෙන බුද්ධිය වල
නෑ. අපේ දැනුම උදව් කරගන්න ඕන මේකට. නැත්තම් ඒක උදව් දැනුමක් විතරයි. නෑ. දුක නැති කිරීම සඳහා මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ දුක නැති කිරීම කියන්නේ මෙතන ඉඳන් මෙතනට එන එක. පංච උපාදානස්කන්ධයේ ඉඳලා පංච උපාදානස්කන්ධ හට නොගන්න මට්ටමට එන්න ඕන. දුකේ ඉඳලා දුක හට නොගන්න මට්ටමට එනකන් එන්න ඕන. නේ? මොනවා හරි අපි ධර්මයෙන් ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් දැනගන්න ඕන මේ සඳහා. මේක නොවනව නම් දැනගත් එකෙන් වැඩක් තියෙනවා. ඒකට අපි කැමති වුණත් නැති වුණත් ඉතින් ධර්මය කියන්න බෑ මේ දේ වෙන්නේ නැත්තම්. බුදුහාඳුරන්ගේ ධර්මය කියන්න බෑ. නේ?
බුදුරජාණන්
ධර්මය ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නවා නම් මේ සඳහායි. මේක වෙන්නේ නැත්නම් දැනුමෙන් වැඩන්නේ නැහැ. තවත් ගොඩක් එකතු කරගත්තා වගේ තමයි කියන්නේ. මේ දේවල් දොරවල් හදාගත්තා වගේ තමයි. මම මෙච්චර දන්නවා කියන්න පුළුවන්. මේ දේ වෙන්නේ. මේ දේ වෙනවා නම් අන්න දහම දැක්කා. නේද? කියන්නේ අපි අපිට අවබෝධ වෙනවා දැන් දුක කියන එක පිරිසිඳ දකින්න කියන අවබෝධ කරගන්න කියන දුක කියන එක. දුක කියන එක අවබෝධ කරගන්න ඕනේ. පිරිසිඳ දකින්න ඕනේ නැහැ.
ක්‍රියාත්මක වෙන ආකාරය.
අප තේරුම් ගන්න කියන පරිඥයෙන්. නේද? දුක පිරිසිඳ දකින්න ඕනේ. දුක මොකද්ද කියලා දැනගන්න නේද? දුක කියන එක තියන්නේ අවබෝධ කරගන්න. හේතු කියනකොට හමුද? දුක දුක මොකද්ද? දුක හටගත්ත එක කොහොමද කියන එක සමුදේ. සමුදේට වෙන එකක් තියෙනවා. ඒක ප්‍රහාණය කරනවා. දුක සකස් වෙනවා නම් මොන විදිහට හරි හේතු ටික. ඒකට කියන්නේ අවබෝධ කරන්නේ මේක. ප්‍රහාණය සමුදේ දුරු කරන්න ඕනේ. අර සමුදේ තියෙනවා නම් දුක සකස් වෙනවා. දුකට කියන්නේ අවබෝධ කරගන්න. නේද? අපිට දුක අවබෝධ කරනවා කියන එක දැන් මෙතන මම කෙටියෙන් කිව්වා. මේ පහ හටගත්තා නම් දුක. දැකීමට අමතරව මේ පහක් හැදුවා නම් දුක. ඇසීමට අමතරව මේ පහක් හැදුණා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන හැදුණා නම් දුක. ගැඹුරුයි ඒ උනාට කෙටියෙන් මේ කියන්නේ. ඒ සංකීර්ණේ ලමං ජුපාදානක් අන්ද දුක කිව්වා. ඔක්කොම ටික කෙටි කරලා ඔන්න දුක. මේ දැන් දුක අවබෝධ කරගන්න ඔන්න බුදුහාමුදුරුවෝ ගොඩාක් විස්තර කියනවා. රූපය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ගොඩාක් විස්තර තියෙනවා. නේද? ඒක පටන් ගන්න කොතනින්ද? පෘථග්ජනයා ඉන්න මට්ටම. මේ මට්ටමේ එයාට තියෙන රූපේ අරගෙන ඕක මේ වගේනේ මේ වගේනේ මේ වගේනේ කී කියා ටික ටික ප්‍රඥාව වැඩෙන විදිහට එයා ඉන්න මට්ටමේ ඉඳලා ටික ටික අරන් යනවා. කවදා වෙනකන්ද? රූපේ සකස් වෙන්නේ නැති දවසක් එනකම්. රූපේ කියන්නේ කොහෙද? ඒකෙන් මිදෙන තාක්කල් අවබෝධය එනකම් ප්‍රඥාව වැඩෙන වැඩෙන විදිහට රූපේ ඒවා දන්න රූපය ගැන විස්තර කරනවා. අපිට රූපයක් තියෙනවා නම් Tamange ශරීරය වෙන්න පුළුවන්, බාහිර ශරීරයක් හරි වෙන දෙයක් හරි වෙන්න පුළුවන්. අපි රූපේ කියන දෙයක් තියෙනවා නම් නේද? ඕකේ ඇත්ත ඇති හැටි දකින කම්ම ඕක ගැන විස්තර කරනවා. හැබැයි මේ විස්තර කරන්නේ අනුපිළිවෙලකට. මොකද අහන කෙනාට වැටහෙන්නේ නැහැ. හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අර බල්ලගේ උපමාව ගත්තොත් වතුරට ඉබිලා ඉන්න බල්ලෙක් හිතනවනේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේද? එයාට රූපයක් තියෙනවා. වතුරේ ඉන්න බල්ල. එයා දෙඩිව විශ්වාස කරනවා ඒ බල්ලෙක්ගේ ශරීරයක් තව බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඒක අපි දන්නවනේ යාගේ මුලාවෙන්ම හදාගත්තු එකක් කියලා. මෝඩකමටමයි. එතන දෙයක් නේද? ඇත්ත ඇතිහෙටි නොදන්න කමටම හිතන දෙයක්. හැබැයි අපි බල්ලට එක සැරේට කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා උට තේරෙනවද? නැහැ. නැහ ක්‍රමක්‍රමයෙන් ගේ මනසට වැටෙන මට්ටමට එනකන් ටික ටික ඔක විස්තර කරන්න යනවා. දැන් එයා හොඳටම තරහ හරම් බුරනවා නම් වතුරට එවිලා එකපාරට ඔතන බල්ලෙක් නැහැ කිව්වට ඌට තේරෙනවද? නැහැ. මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා බුරන එක නවත්තවන්න එක. තරහ අඩු කරවන්න ඕනනේ. තරහේ ඉඳගෙන මේ කොච්චර ඇත්ත කිව්වත් එයාට අවබෝධ කරගන්න බෑ. නේ? නැත්තම් ඇලීම වැඩි නම් රාග සිතක නම් ඉන්නේ බල්ලා දැන ඒත් ඇත්ත අවබෝධ කරන්න බෑ. ඔතන බල දෙන්නේ නැහැ කිව්වට එයා පිළිගන්නේ නැහැ. නේද? අපි ඉස්සෙල්ලා ඒ ටික අඩු කරන්න ඕන. ඒක වතුර එකක් ගහලා හරි තරහ නියලා ඉන්නවා. එතනින් එයාට කියන්නේ නේද? අන්නේ වගේ අපි මේ පහේ මුලා වෙලා ඉන්නවා. ධර්මතා පහක් හින්දා මුලා වෙලා ඉන්නවා. තව ගොඩක් ඒවා හින්දා අපි කෙලස් බලවත් නම් වෙලා තියෙන ඇත්ත දකින්න එක බැරි කරලා තියෙනවා නීවරණ ධර්ම හින්දා. ඇත්ත දකින්න පුළුවන්කම ආවරණය කරලා තියෙනවා. ඒක තමයි ওই පහ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡ. මම කාමච්ඡන්දේ ව්‍යාපාදේ තමයි අර උදාහරණ දෙකක්. ඒ වයිද්දි කොච්චර ඇත්ත කිව්වත් අපිල ඇස්ති නෑ ඇත්ත දකින්න. හරියට බල්ලා නැස්ති නෑ ඇත්ත දකින්න. මොකද අර නීවරණ බලවත්. හරි. නීවරණ බලවත් නම් කොච්චර ඇත්ත කිව්වත් ඒව වැඩක් නැහැ. නීවරණ ටික පස්සේ තමයි දුවන්නේ. මත ඒවයි තියෙන ආස්වාදේ ලොකුයි ඔක්කොටම වඩා. නීවරණ ලින්ක් එක නැහැ. ඒකට මේ ඇත්ත දකින්න නම් මේ බුදුහාමුදුර අනුක්‍රමයෙන් පෙන්වනවා නීවරණ ඉස්සෙල්ලා යටපත් කරගන්න මොකක් හරි විදිහකට ඒක මොකක් හරි කියන එකට උපදෙස් දීලා තියෙනවා. ඒකට අපි කියනවා දැන් ධහම දකින්න අපි මනස පොඩ්ඩක් සකස් කරනවා. තාම ඇත්ත කියන්නේ උපක්‍රමයක් දෙනවා තරහ අඩු කරගන්න, ඇලිීම අඩු කරගන්න නේද? නිදිමත අඩු කරගන්න ඈ ඔය පහ අඩු කරගන්න ක්‍රම ටිකක් දීලා තියෙනවා. හැබැයි ඒක තාම ඇත්ත ඇති හැටි නෙමෙයි. ඇත්ත ඇති හැටි දකින්න උදව් කරන ඒවා. ඒවට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. තේම? ඒ
කියන්නේ නීවරණ. දැන් මේ පැත්ත දකින්න බෑ. ආවරණය කරලා තියෙනවා නීවරණ වලින්. නීවරණක් තියෙනවා පහක් නේද?
පංච නීවරණ.
ඒක මේ ටික අයින් කරන්න තියෙන එකට කියනවා පූර්ව ප්‍රතිපදාව.
පූර්ව ප්‍රතිපදාව. හරි. ආහ ලෝකෝත්තර දර්ශනේ ලෝකෝත්තර ධහමට ඇවිල්ලා නැහැ. ඉස්සෙල්ලා මනස අපි පැහැදිලි කරගන්න උපක්‍රම ටික. ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව. ඒකට නීවරණ යටපත් වුණ මනසට ඇත්ත පෙන්වන්න. ඒකට කියනවා ආර්ය ප්‍රතිපදාව. ආර්ය දර්ශන. හරි. ආර්ය දර්ශනේ තමයි මේ ටිකෙන් නිදැන හැටි පෙන්වන්නේ.
ආර්ය
සම්මාදිට්ඨිය දෙකක් තියෙනවනේ. ඔව්. මේකට කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කියනවා. කර්මඵලගෙන. ආර්ය ප්‍රතිපදාවේදී කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය වෙනස්. ඒකට සම්මාදිට්ඨිය අනුව වෙන ආරේෂ්ඨාංගික මාර්ග දෙක වෙනස්. කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් කරන්නේ මේ පූර්ව ප්‍රතිපදාව. චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් තමයි මේ දෙකට එන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන්න දුකේ ඉඳන් දුක නැති කරන මට්ටමට එන ප්‍රතිපදාව තියෙන්නේ ආර්ය ප්‍රතිපදාව. ඒකට කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් එන නැත්නම් ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගය. ලෝකේතායිත්‍ය ආරේෂ්ඨාංගික මාර්ගයනේ කර්මඵල ගැන විශ්වාස කරලා එහෙම එන්නේ. පව් කරන්න එපා පින් කරන්න කියලා මේකෙන් සසරෙන් ගැලවෙන්නේ නැහැ. කම්මස්ස කතා කර්මයේ පිළිබඳව තියෙන අදහස් ටික. පව් කළොත් දුක් විඳින්න එනවා, පින් කළොත් සැප විඳින්න වෙනවා කියන එක. හරි. මේක තමයි ඒ
කම්මස්ස කතා. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. හරි. ඒකත් මේකේ.
පූර්ව ප්‍රතිපදාවේ. ආර්ය ප්‍රතිපදාවේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන දැක්මක්. එක්ක කර්මඵල වලින් එහාට ගිය එකක්. ඒ කියන්නේ දුකයි සමුදයයි ඉඳලා Nirodhe දක්වා එන්නේ කොහොමද? ඒ සඳහා මාර්ගය මොකද්ද? කියන එක තමයි ආර්ය මාර්ගය. දුකයි සමුදයයි ඉඳලා නිවනට එන්න මාර්ගය. Nirodhayai මාර්ගයයි කියන දෙක. එන්නේ ලෝකෝත්තර දැක්මේ නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. මේ චතුරාර්ය සත්‍ය නේදනේ. මෙතන තියෙන කර්මඵල
මාර්ග සම්මාදිට්ඨිය
ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ පිළිබඳව සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විතරයි ඒක එන්නේ. ඒකයි බුදුදහමක් අහන කෙනාට අහලා දකින කෙනාට විතරයි ඒ සම්මාදිට්ඨිය. පින්පව් ගැන සම්මාදිට්ඨිය වෙන ඕන ආගමක තියෙනවා නේද? අනිත් ආගම්වලත් තියෙනවා පින්පව් ගැන කතා ටික. මේක එන්නේ බුදුදහමේ විතරයි චතුරාර්ය සත්‍ය කියන එක. ඒකයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒක ඉලි කරන්න තමයි බුදු කෙනෙක් පහදන්නේ. අනිත්‍යතාවම් එන්න පුළුවන් මේ කර්මඵල ගැන විස්තර කරන්නේ. නැවත උපදින එක නැති වෙනවද? සංසාර යනවා.
ඔව් ඒක.
සංසාර යනවා කියන්නේ දුක. තාවකාලික නිකන් පොඩි 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 සුවයක් තියෙනවා. ඒක දුක නැති කිරීම නෙවෙයි. දුකේ අඩු බවක් තියෙනවා. අඩු බව කියන්නේ දුක නැති කිරීම නෙවෙයි. ඒ ලෝකෙට ඇති විදිහට පොඩ්ඩක් දුක අඩු කරලා සැප විඳින ලෝකයා කියන සැප විඳින විදිය. දුකෙන් මිදෙන එක තියෙන්නේ මෙතන විතරයි චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ අතෙන්දි තාම දුක අවබෝධ කරලා නැහැ. දුක ගැන ලෝකෙට ඇති දැක්ම තියෙනවා. අපායේ දුක් විඳින්නේ නැන අදී ලෝකෙ කියොත් සැපයි. ඒ ලෝකෙට ඇති දැක්ම ඔක බුදුදහමේ තරන්නේ අනිත් ඕනාගමද කියන්නේ. දිව්‍ය ලෝකේ ගියොත් ස්වර්ගයට ගියොත් සැපයි අපායි ගියොත් දුක්. නැත්නම් බ්‍රහ්ම ලෝකේ ගියොත් සැපයි අපායි
ගියොත්
දුක්. ඈ? තිස්සෙක් තලේ අපි සැප දුක කියලා බෙදාගෙන මේ පැත්තට ගියොත් හොඳයි මේ පැත්තට ගියොත් නරකයි. ඒකනේ ඔය කියන්නේ. සතර අපාය දුකයි. එතනින් උඩ හොඳයි. ඒකත් දෙකට බෙදෙනවා දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝකයි. නේද? හින්දු ආගමට යනකොට දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය යන එක තමයි හොඳ. ඊට ආගම් වල පොඩ්ඩක් වෙනසක් හැබැයි 31 තලයේ ඇතුලේ. නේද? ඒකෙන් මිදෙන පැත්තක් නෙමෙයි. ඒකට දුක අවබෝධ කිරීම තුල තියෙනවා 31 තලයේම දුකයි. අපයි විතර නිවි දුක ඉස්සෙක් තලේම භවය සංසාරේ කොහේ ඉපදුනත් ඉස්සෙක් තලේ කොහේ ඉපදුනත් සංසාරේ නම් ඉපදුනා නම් දුක කියන දහමක් නේද දුක බුදු දහමක ඒකට අර දුක පිරිසිඳ දැකීමේදී අන්න එනවා දැන් එහෙනම් මේක දුක වෙන්නේ කොහොමද අන්න දැන් මෙතෙන්ට එන්න වෙනවා මේ පහ කොහේ හරි හට ගන්නවා නම් දිව්‍ය ලෝකෙත් ඉතින් ඔය පහ නම් තියෙන්නේ ඔබ දුක තමයි කියන දැක්මකට එන්නේ. මේක දිව්‍ය ලෝකේ සකයි කියපු කෙනාටත් ඕනේ එතන දුකනේ කියලා අවබෝධයක් එනවා මේ ධර්ම දකිනකොට. චතු සත්‍යයකට එනකොට. මේකට ආවේ නැත්තම් එහෙම අර කර්ම ඵලයකින් පිළිගත් දිව්‍ය ලෝකෙ ගියා නම් හොඳයි. කියන කවිතර නෙමෙයි. ඒතර බුදුදහමේ ඊට එහාට පෙන්නනවා කියන්නේ ඒකයි. හරි. එහෙනම් අපි මේ පව කරන්න එපා පින් කරන්න කියන එක දැනගන්න නෙමෙයි මේ බුදුදහමක් අහන්න. ඔය දෙකෙන්ම සසරේ යනවා නම් දුක නැති වෙන්නේ කොහොමද? බුදු කෙනෙක් පහල වෙන්නේ මේ දුකෙන් මිදෙන හැටි නිරෝධය පෙන්නන. නේද? එහෙනම් දහමෙන් ප්‍රයෝජනේ ගත්තා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුකේ ඉඳලා ඒක නූපදින තත්වෙට දුක නූපදින තත්වෙටපත් වෙන්නේ කොහොමද? ඒ දක්වා මනස දියුම කරන ක්‍රමයක් තියෙනවා. ତර මුළු බුදු දහමම තියෙන්නේ ඕක කියන්නේ. එහෙනම් අපි මෙතන මේක හදන්නේ මේ රූපය හදන්නේ රැවටිලා නම් අවිද්‍යාවෙන් නම් රූපෙට අහුවෙන්නේ අවිද්‍යාව දුරු වෙනකම් ඔන්න මාර්ගයක් තියෙනවා. රූපෙට අහු නොවන තාක්කල්. නේද? රූපෙන් පටන් ගන්න රූපේ ඉක්මවා යන තාක්කල් කරන්න දෙයක් තියෙනවා. නේද? ඒකම තේරුම් ගන්න වේදනාවෙන් පටන් ගන්න වේදනාව ඉක්මවා යන තාක්කල් කරන්න දෙයක් තියෙනවා. ඒකට ඕවා තමයි අටිච්ච සමුප්පාදේ කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් සතර සතිපට්ඨාන කිව්වත් ඔය දෙන්නේ සිද්ධ වෙන්නේ නේද? චතුරාර්ය සත්‍ය අවබෝධය කිව්වත් මේ දුක සකස් වීමේ ඉඳලා දුක සකස් නොවන මට්ටමට ප්‍රඥාව වැඩෙනවා. මෝඩකමට නම් දුක සකස් වෙනවා. අවිද්‍යාව වෙනවා. ඒ මෝඩකම අවිද්‍යාව දුරු වෙන තාක්කල් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩුණ මනසට මේ සිද්ධි හතර තියෙනවා. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. පංච උපාදානස්කන්ධ සකස් වෙන බැ. නේද? ප්‍රඥාව පහළ වුණා. අවිද්‍යාව දුරු වුණා. අවිද්‍යාව ඉන්නකම් පංච උපාදානස්කන්ධ සකස් වෙනවා. ඒ ටික පැහැදිලිද? ඔය ටික තේරුම් ගත්තොත් දැක්ම හරි වැදගත් උතන මේ පෙන්න පුදේ. අපි වචන ගොඩාක් කටපාඩම් කරනවා මේ මොකටද කියලා දන්නේ නැතු. පංච උපාදානස්කන්ධේ මොකද්ද කිව්වොත් පටපට ගාලා කියාගෙන යනවා. ඕක දැනගත්තේ මොකටද කියන එක අහුවොත් නේද? ඕක දැනගන්නේ දුක මේකයි. එහෙනම් දුක හටගත්තේ කොහොමද කියලා හොයාගන්න ඕන. හට නොගන්නේ කොහොමද කියන තැනට එන්න ඕන. දැන් ඒක බලන්න. ඔන්න දැන් මේ සිද්ධියකින් දැකීම හරි ඇසීම හරි ගන්න. ඔබ තේරුම් ගන්න. ඕන එකක් ගන්න පුළුවන්. දැනීම දැන ගැනීම. ඈ අපි දැන් දැකීම හරි ඇසීම සද්දයක් ඇහෙනවද මොකවත් දැන්? ඔරලෝසුයි සද්ද ඇහෙනවද? ඇහෙනවනේ. දැන් ඇහෙනකොට මොකද්ද අපි දැනගන්නේ? ඔරලෝසුවක් තියෙනවා. ඒකේ සද්දේ තමයි ඔය ඉන්නේ කියලා නේද දැනගත්තේ? සිද්ධ වුනේ මොකද්ද? ඇසි. ඔරලෝසුව කියන්නේ මොකද්ද? මෙතන රූපේ. දැන් එහෙනම් ඇසීමට අමතරව රූපයක් හදලා. නේද? එතකොට ඒකට අදාළ අපි කැමැතිද අකමැතිද කියන වේදනාවක් හැදිලා. ඒකට අපි සංඥාවක් දීලා. ඔරලෝසු වෙන් කරගන්න පුළුවන් අනිත් රූපවලින්. හෑ සංඥා. ඒක ගැන චේතන. ඕක තියෙන්නේ වෙලාව බලන්න. හෑ අදහස් ටිකක් ඇවිල්ලා චේතන. සංකාර. දැන් මේවා ටික ඔක්කොම දැනගෙන. සංඥා. දැන් තේනාද? සිද්ධ වුණ දේ අද්දැක්කේ ඇසීම විතරයි. අපි හදපු ටික මේ පහම හද. අද්දැකීමට අමතරව අපි ගොඩක් එකතු කරලා අතින් දා සිද්ධ වෙලා තියෙන්නේ ඇහෙනවා විතරයි. අපි ඇසීමෙන් නවත්තලද නැහැ. ජාති පහක් මහත. රූපය කියනකොට ඔරලෝසුව විතරක් නෙමෙයි රූපේ. ඔබ සද්දය ඇහුණා, කනකුත් තියනවා කියලා අපි විශ්වාස කරා. කන තිබුණ හින්දා තමයි සත්‍යයක් නේ කියන්නේ. කන කියන එකත් රූපයක් නේද? කන කියන එකත් රූපේ. ඒක සම්බන්ධවත් මේ ටික තියෙනවා. පංච උපාදාන. බාහිර රූපේ සම්බන්ධවත් මේ ටික තියෙනවා.
දැන් ඔකල මේක කියලා දැන් අපිට නිමිති ටිකක් තියෙනත් ඕනේ නේ.
පරම නිමිති කියන්නේ
වැඩි විස්තර දැන් මේ මේකට අමතරව බාහිර රූපේ බාරගත්පත් පංච උපාදානස්කන්ධය හැදිලා අභ්‍යන්තර රූපේ කන කියන එක පිළිගත්පත් පංච උපාදානස්කන්ධය හැදිලා හරි. එතකොට ඕකට බුදුරජාණන් වහන්සේ කියනවා දුක සංකිටේන පංච උපාදානස්කන්ධ දුක කෙටියෙන් කියනවනේ ඔන්න ඕකයි දුක. එහෙනම් ඇසීමේ ඇත්ත තිහටි නොදන්නකම හින්දා අවිද්‍යාව. ඇසීමේ ඇත්ත තිහටි නොදන්නකම හින්දා අපි දුක උපද්දල. ඈ ඔකමයි දැන් පේන කොට වෙන්නෙත් ඕකමයි. මොකක් හරි දිහා බලන්නේ ෆෝන් එක. ඒක රූපය. දැන් පෙනීමට අමතරව රූපයක් පැනෙවුවා. ඕක දැක්කේ ඇහෙන් කියලා වුණ නම් ඇහත් පනවනවා. ඒත් රූපය. ඈ රූප වලට අදාළ වේදනාව, රූප සංඥාව, රූප සංචේතන, රූප ගැන හිතන ටික, නැත්නම් සංකාර, ඒව ගැන දැනගත්තු ටික විඤ්ඤාණ. පෙනීමට අමතරව මේ පහ හදලා
දෙයකටම
ඕකම නේද දැනෙන දෙයකට රිදෙනවා. කොහෙද රිදෙන්නේ? අත රිදෙන්නේ. ඇයි අත රිදෙන්නේ? පුටුවේ ගෑවිලා. අතත් රූපේ පුටුවත් රූප. දැන් දැනීමේ තියනවාද රූප? දැනෙනවා විතරයි. දැනීමේ වර්ණයක් හැඩයක් මොකක් තියනවාද? දැනෙනවා විතරයි. ඒකට අපි දාලා අත කුද්දාලා පුටුව උද්දාලා වෙනවා හදන හැටි. ඔය හදන ඔක්කොටම බුදුහාමුදුරු කෙටියෙන් කියන හොඳ දුක. දුක අවබෝධ කරන්න ඕන අපේ ඇත්තටම අත්දකින්න එකට අමතරව අපි දාන ඔක්කොම අවසානයේ සංඛාර අවිද්‍යාපච්චය සංඛාර කියන්නේ ඕක මේ පොදුවේ අවිද්‍යාවෙන් කරන සංඛාර සකස් කරන්නේ. සකස් කරන්නේ මොනවද මේ පහ? රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. ඔය ටික දැක්කොත් ඉතින් මුළු දහමම පැහැදිලි වෙනවා. මොන මොන ප්‍රශ්නේ තිබුණත් උතන උත්තරේ තියෙනවා. එහෙනම් අපි දහමක් දැනගන්න ඕන මොකටද මේ පහ හදන එක නවත්තන්න. මේ පහ හදන්නේ අපේ මෝඩකමට. අවිද්‍යාව ඇත්ත ඇදහිටි නොදන්නකමට. නෑ අවිද්‍යාව දුරු කරගත්තු දවසට මෙන්න මේ මට්ටම එනවා. පෙනීමෙන් නවතිනවා.
පෙනුමක් පමණයි.
දිත්තේ දිත්ත නැත්තම්. ඇහුවොත් ඇහුවා විතරයි. මේ පහක් හදන්න යන්නේ. නේද? අපිට මොකද වෙලා තියෙන්නේ? පෙනීමට අමතරව ඇහැකුයි රූපෙකුයි අපි දානවා. ඇසීමට අමතරව කනකුයි ශබ්දෙකුයි දානවා. දැනීමට අමතරව ඒ මොන ආයතනෙද්ද රජ්‍යත්ත බහිත්ත ආයතන දෙකක් දානවා. දැන ගැනීමත් තමයි දෙපැත්තක් දානවා. අභ්‍යන්තරේ මේ ආයතන ටික තියෙනවා ඒකට අහුගෙන බාහිර ඒවා ටිකක් තියෙනවා කියලා එකතු කරනවා. ඒවා එකක්වත් අපි අත්දකින්න ඒවා නෙවෙයි. අන්න අතනයි ඉඳන්ගත. අපි එකතු කරන්නේ මොකද්ද? මෙන්න මේ ඉන්ද්‍රිය ටික නේද? ඇහැ කන නාසය දිව ශරීරයයි ඒවට අහුවෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයි. නේ අජ්ජත්තායතනයි බහිද්ධායතනයි. ඔය ටික දැන් මේ 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 සිද්ධියට අමතරව ඒ අවිද්‍යාව මුල් කරගෙන එකතු කරපු ටිකක් නේ. අපි ඇත්තටම අත්දකින්නේ ඇහෙන එක විතරයි නේද? ඇහෙන සිද්ධි ඇහෙනවා ඇහෙන සිතේ කනක් තියෙන්න බෑ. කන ගැන කවදාවත් දන්නේ නැති පොඩි ළමෙකුටත් සද්ද ඇහෙනවා නේද? එයා දන්නේ කනක් තියෙනවද කියලා. බෑ ඇසීමයි. නේද? එහෙනම් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන ටික ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අනිදස්සනයි. අනිදස්සනයි. කවදාවත් දකින්න බෑ. දැකලත් නැහැ. මේ මොහොතේ දකින්නත් බෑ. අතීතේ දැකලත් නැහැ. අනාගතේ දකින්න පුළුවන් වේද?
තවත්
කියන්න මතක නිදර්ශනයකින් පෙන්වන්න බැහැ කියලා. ඔය ඉතින් දැකලා නැත්නම් දැන් මනසට පුළුවන් ද මේ නිදර්ශනයක් දෙන්න? දැකලා නැත්නම් කොහොමද මේ වගේ කියලා කියන්නේ? දැකපු දෙයකට එපේ මේ වගේ කියන්නේ. දැකලා නැත්නම්. අනිදර්ශන මුදහාඳුර පෙන්වන මේ ඇහැ කියන එක අනිදර්ශනයි. අපි
දැන් කාරණා කියලා අපට අපේ බලක් බෑ.
අපේ ඇහැ කවදාවත් අපි දැකලා නැහැ. අපේ ඇහැ කවදාවත් අපි දැකලා නැහැ. දැක්කනම් දැකලා තියෙන කණ්ණාඩියෙන් හරි ෆොටෝ එකකින් හරි වීඩියෝ කරපු එකකින් හරි නේද? ඒ දකින්න ඇහැ
පිට රූපේ
ඒ දක් කණ්ණාඩියෙන් බලනකොට උනත් කන්නාඩිය හැදුන ඇහැ දකින්නේ මොකෙන්ද? අපේ එතකොට අපේ ඇහැ දැකලා
තියෙන්නේ.
ෆොටෝ එකේ ඉඳන් ඇහැ තියෙන්නේ. ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ බලන්නත් ඒ අපේ ඇහෙන් නම් අපේ ඇහැ එළියේ තියෙන්න බෑ. නේද? අජත්තායතන කවදාවත් බාහිරේ තියෙන්න බෑ. එන කන්නාඩියෙන් දැකලත් නැහැ Tamange ඇහැ. ෆොටෝ එකකින් දැකලත් නැහැ, චිත්‍රකින් දැකලත් නැහැ, වීඩියෝ එකකවත් Tamange ඇහැ දකින්න බෑ. නේද? අජත්ත ආයතනේ තේ අරමුණු වෙන්නේ බාහිර රූප. ඒත් මේ ඇහෙන් නම් මොකක් හරි දැනගත්ත බාහිර රූපයක් නේද? ඒක ඇහැ කියලා හිතාගත්තොත් එහෙනම් ඇහැ තියෙන්නේ නෙවෙයි. නැහැ ඇහැ කවදාවත් දැකලා නැහැ. ඇටි තේරුම් ගන්න කන කවදාවත් දැකලා නැහැ. අපි නිකන් හිතන් ඉන්නවා මගේ කන මේ වගේ කියලා. ඒක කන නිවි.
නේද?
ඒ රූපයක් අපි හිතන් ඉන්න සටහනක් විතරයි. ඒක හිතන් ඉන්න කනට අල්පෙනිත් එකකින් යනොත් සද්දය ඇහෙනවද රිදෙනවද?
වර්තමානයේ දකින්නද?
බෑ. වර්තමානයේ කොහොමවත් දකින්න බෑ. දැන් තමන්ගේ හැ දැන් පේනවද තමන්ට? එන වර්තමානයේ දකින්න බෑ. තමන්ගේ කන දැන් කඳ තමන්ට. මේ මොහොතේ දකින්න බෑ. වර්තමානයේ දකින්න බෑ. නේ? වර්තමානයේ දැකලා නැත්නම් අතීතේ කවදාවත් දැකලා තියෙනවද? මේ මොහොතේ දකින්න බෑ නං. කොහොමද අතීතේ දකින්නේ? නෑ ජීවිත කාලෙටම ඔබ දැකලා නැහැ. අතීතේ දැකලා නැත්නම් දැනුත් දකින්න බෑ නං. අනාගතේ දකින්න පුළුවන් නේද? දැන් මේ අනිදස්සන කවදාවත් දැකලා නැති ටිකක් අපි පේනවට අමතරව පනවනවා. ඇහෙනවට අමතරව තියෙනවා කියලා හිතන. තියෙනවා කියලා හිතන්නේ දැනුමකින්, අත්දැකීමකින් නෙවෙයි. කවදාවත් අත්දකින්න බැරි ටික දැනුමකින් දාන. ඈ. පිනීම කියන එක අත්දකින්නවා. ඇස කියන එක අත්දකින්න පුළුවන්ද? අපි කියන පේන හින්දා ඉතින් ඇහක් තියෙන්න ඕන කියලා නිකන් අදහමක් විතර. ඇහක් තියෙන හින්දා පේනවා කියන එක දැනුමක් නේ. අත්දැකීමක් නෙවෙයි. ඉගෙනගත්තු දෙයක්. කොහෙන් හරි අහගත්තු, ඔළුවට දාගත්තු දෙයක්. එතකොට අපි දාන ටික අයින් කරලා අත්දැකීමෙන් නවතින්න කියලා නේ පෙන්නන්නේ. අපි එකතු කරන ටික තමයි ඔය ලෝකය කියලා කියන්නේ. අන්න ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මුළු ලෝකෙම ගත්තොත් අපි එකතු කරන දේවල් මේ අත්දැකීම් වල ලෝකයක් නැහැ. පෙනීමේ සිද්ධිය අජත්ත ආයතනෙත් නැහැ, බාහිර ආයතනෙත් නැහැ. ඇසීමේ සිද්ධිය ඇසීම විතරයි. ඇසීමේ සිද්ධිය කන කියලා දෙයක්වත් නැහැ, සද්ද කියලා දෙයක්වත් නැහැ. ඇසීම ස්පේස් උතමත්තන් වුණා නම් ඇසීම මාත්‍රයක් විතරයි. කණක් කියලා දෙයක්වත් සද්දයක් කියලා දෙයක්වත් ඇසීමේ නැහැ. අපි තමයි කියන්නේ ඇහෙන්න නම් මේවා තියෙනවා. ඔය ඇහුනේ සද්දයක්. ඈ ඒකට තේරුම් ගන්න ඔන්න පෘථග්ජනයා ඉන්න මට්ටම. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්නේ මේ පෘථග්ජන මට්ටමේ ඉඳන් ආර්ය මට්ටමට එන්න. ඒ කියන්නේ දුක, දුකයි දුක්ඛ සමුදයේ ඉඳලා දුක සකස් නොවන මට්ටමට එන්න. සතුටකට නේ. කහදී. ඒකත් නේද? දැන් ඔය ඒ ටික පැහැදිලිද?